පාර්ලිමේන්තු ස්ථානයක 27-2 යටතේ ප්‍රශ්න ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර අවர்களே, பின்வரும் விடயத்தை புத்த சாசன மத மற்றும் கலாச்சார கௌரவ அமைச்சர்களின் கவனத்துக்கு நான் கொண்டு வர விரும்புகின்றேன். ஹஜ் என்பது ஒவ்வொரு முஸ்லிமினதும் வாழ்நாள் கனவாகும். இது ஆயிரக்கணக்கான முஸ்லிம் மக்களின் ஈமானுடனும் அவர்களது வாழ்நாள் கனவுடனும் தொடர்புடைய ஒரு கடமையாகும். இது வெறுமனே ஒரு சுற்றுலா பயணம் அல்ல. ஒவ்வொரு முஸ்லிமும் தனது வாழ்நாளில் ஒருமுறையாவது நிறைவேற்ற வேண்டும் என்று ஏங்கும் ஒரு மகத்தான வணக்கமாகும். பல ஆண்டுகள் உழைத்து சேமித்த பணத்தையும் எண்ணற்ற தியாகங்களையும் அர்ப்பணித்து அல்லாஹ்வின் விருந்தினராக புனித ஹஜ்ஜை நிறைவேற்றுவதற்காக முஸ்லிம்கள் பயணிக்கின்றனர். ஹஜ்ஜின் நாட்கள் என்பது இறைவனை நினைத்து வணக்கங்களிலும் பிரார்த்தனைகளிலும் பாவ மன்னிப்பு தேடுவதிலும் கழிக்கப்பட வேண்டிய ஒரு அரிய தருணங்களாகும். ஆனால் துரதிருஷ்டவசமாக இந்த ஆண்டு பல ஹாஜிகள் தங்களது நேரத்தை வணக்கங்களிலும் பிரார்த்தனைகளிலும் செலவிடுவதற்கு பதிலாக அடிப்படை வசதிகள், உணவு, தங்குமிடம், கழிப்பிடம் மற்றும் நிர்வாக குறைபாடுகள் தொடர்பான பிரச்சனைகளில் வீணடிக்க நேரிட்டதாக வேதனையுடன் தெரிவிக்கின்றனர். விமான நிலையத்தில் வைத்து வந்து இறங்கியவுடன் இது தொடர்பாக பல ஹாஜிகளுடைய நேரடி இதுகளை நாங்கள் பார்த்தோம். எனவே ஹாஜிகளின் நலனும் அவர்களுக்காக மேற்கொள்ளப்படும் ஏற்பாடுகளும் மிகுந்த பொறுப்புடனும் வெளிப்படை தன்மையுடனும் கையாளப்பட வேண்டிய ஒரு அமானிதமாகும். கடந்த ஆண்டு கௌரவ அமைச்சர் அவர்கள் மிகச்சிறப்பான முறையிலே எந்த ஒரு முறைப்பாடும் இல்லாமல் அந்த பணியை அமைச்சர் அவர்கள் செய்து முடித்தார்கள். 2026 ஆண்டுக்கான ஹஜ் ஏற்பாடுகளில் பல்வேறுபட்ட முரண்பாடுகள் மற்றும் நிர்வாக குறைபாடுகள் வெளிப்பட்டுள்ளன. குறிப்பாக மினா முகாம்களில் ஒரு ஹாஜிக்கு ஒதுக்கப்பட வேண்டிய குறைந்தபட்ச பரப்பளவு, சுகாதாரம் மற்றும் பாதுகாப்பு வசதிகளின் தரநிலைகளை கிதானா நிறுவனம் நிர்ணயிக்கும் நிலையில் கடந்த ஆண்டில் சுமார் 3500 ஹாஜிகளுக்காக 64 கழிப்பறைகளும் 8 புஃபே வசதிகளும் ஏற்பாடு செய்யப்பட்டிருந்தன. ஆனால் இந்த ஆண்டு கூடுதல் பரப்பளவு மற்றும் மேம்பட்ட வசதிகள் என்ற பெயரில் அதிக கட்டணம் அறவிடப்பட்ட போதிலும் வசதிகள் கணிசமாக குறைந்தமை ஹாஜிகள் மத்தியில் அதிருப்தி ஏற்படுத்தியுள்ளது. கௌரவ சபாநாயகர் அவர்களே, மேலும் மினா முகாம் தெரிவு, சேவை வழங்குநர் நிறுவனத்தின் தெரிவு மற்றும் அதற்கான ஒப்பந்தங்கள் தொடர்பில் போதிய வெளிப்படைத்தன்மை காணப்படவில்லை. அனுபவமிக்க ஹஜ் முகவர்கள் வழங்கிய ஆலோசனைகள் உரிய முறையில் கவனத்தில் கொள்ளப்படாமல் அவசர முடிவுகளுக்கு எடுக்கப்பட்டதாக குற்றச்சாட்டுகள் முன்வைக்கப்படுகின்றன. இதன் விளைவாக ஆயிரக்கணக்கான ஹாஜிகளின் பணம் கூடுதல் செலவுகளுக்கு உட்படுத்தப்பட்டதாகவும் தெரிவிக்கப்படுகிறது. ஹஜ் நிதி முகாமைத்துவம், நுசுக் வேலட்களுக்கான நிதி அனுப்பல், வங்கி நடவடிக்கைகள் மற்றும் அதனுடன் தொடர்புடைய மேலதிக கட்டணங்கள் குறித்தும் முஸ்லிம் சமூகத்தில் பாரிய கவலை நிலவுகிறது. ஹாஜிகள் மினாவில், அரஃபாவில், முஸ்தலிஃபாவில் அல்லாஹுவை நினைத்து கண்ணீர் வடித்து பிரார்த்திக்க வேண்டிய நேரங்களில் தண்ணீர், உணவு, கழிப்பறை மற்றும் தங்குமிட வசதிகளை தேடி அழிந்ததாக நாங்கள் அறிகின்றோம். எனவே ஹாஜிகள் அல்லாஹ்வினுடைய விருந்தினர்கள் என்ற உணர்வுடன் அவர்களுக்காக செலவிடப்படும் ஒவ்வொரு ரூபாயும் எடுக்கப்படும் ஒவ்வொரு தீர்மானமும் அமானித உணர்வோடும் பொறுப்புணர்வோடும் கையாளப்பட வேண்டும் என்பதை இச்சபையின் கவனத்துக்கு நான் கொண்டு வர விரும்புகின்றேன். இந்த சவுதி அரேபிய அரசாங்கமும் சவுதி மன்னர் மலிக் சல்மான் பின் அப்துல் அசீஸ் அல் சூத், கிரவுன் பிரின்ஸ் முகமது பின் சல்மான், ஹிஸ் எக்ஸலன்ஸ் அம்பாசடர் ஹாலித் பின் ஹமுத் அல் கஹ்தானி போன்றவர்கள் இந்த வசதிகளை மேற்கொள்ள அதிக கவனம் செலுத்துகிறார்கள். கௌரவ சபாநாயகர் அவர்களே, 2026 இந்த ஆண்டுக்கான ஹஜ் ஏற்பாடுகள் தொடர்பில் முன்வைக்கப்பட்டுள்ள அனைத்து குற்றச்சாட்டுகள், நிர்வாக தவறுகள் மற்றும் நிதி முரண்பாடுகள் குறித்து சுயாதீனமான விசாரணையொன்றை மேற்கொள்வதற்கும் எதிர்காலத்தில் இவ்வாறான பிரச்சனைகள் மீண்டும் ஏற்படாத வகையில் அனுபவமிக்க விசேட குழுவொன்றை நியமித்து ஹாஜிகளின் நலன் சார்ந்த விடயங்களை முழுமையாக மீளாய்வு செய்ய தங்களது அமைச்சு மூலம் உரிய நடவடிக்கைகள் மேற்கொள்வதற்கும் ஆவண செய்யுமாறு உயரிய சபையிலே தங்களுடன் வினயமாக கேட்டுக்கொள்கின்றேன். கௌரவ அமைச்சர், கௌரவ சபாநாயகர் அவர்களே, கௌரவ பௌத்த விவகார அமைச்சர் அவர்களே, உங்கள் மீது எங்களுக்கு நிறைந்த நம்பிக்கை இருக்கிறது. மிகச்சிறப்பான சேவை நீங்கள் செய்து வருகிறீர்கள். இந்த முஸ்லீம் கலாச்சார அமைச்சினுடைய பல நீண்டகால பிரச்சனைகளை உங்களுடைய தலைமையிலே தீர்த்து வைக்க முடியும் நம்பிக்கை எங்களுக்கு. ஆகவே இந்த ஆண்டுக்கான ஹஜ் ஏற்பாடுகள் தொடர்பில் முன்வைக்கப்பட்டுள்ள குற்றச்சாட்டுக்களை ஏற்றுக்கொள்கிறீர்களா? அது குறித்து சுயாதீனமான ஒரு இண்டிபெண்டன்ட் இன்குவாரி கமிஷன் ஒன்றை மேற்கொள்வதற்கு நீங்கள் நடவடிக்கை எடுப்பீர்களா? எதிர்காலத்தில் இவ்வாறான பிரச்சனைகள் மீண்டும் ஏற்படாத வகையில் மேற்கொள்வதற்கு நடவடிக்கைகள் என்ன?
நிர்வாமா தித்துமா, ஓர்டர் பிளீஸ். டிபியூட்டி ஸ்பீக்கர் வில் கம் டு தி சேர்.
Honorable Hizbullah,
Garu
is Honorable Minister.
Garu Niyojaka Kathanayakathumani, Stutivanta wenawa Garu Mantrithumata kalina prashneyak mathu kale. Mekata keti kalayak illa sitena hetu dekak uda ithama paripurna pilithurak ma laba denawa obuthumata. Me prashne yomu unata passe pilithura sakas kirimata udaw weyutu rajya niladharin siyala dena ayya 4 5 vithara wenathunu parliamentu erendi sitiye. E wagema mama haj committeeen purna warthawak kandawala thibena. සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා ඔබතුමාට ඉතා හොඳ ප්‍රශස්ත පිළිතුරක් ලබා දෙනවා. බොහොම ස්තුතියි.
Yes, honorable Archana, your submission.
Sir, 27-2, next.
Yes, please.
Thank you, sir. பாராளுமன்ற நிலையியல் கட்டளை சட்டம் 27(2)க்கு அமைவாக பாராளுமன்றத்தில் எதிர்க்கட்சி பாராளுமன்ற கட்சித் தலைவர் என்ற அடிப்படையில் கேட்கப்படும் கேள்விகள். கௌரவ மீன்பிடித்துறை அமைச்சர் சந்திரசேகரன் அவர்களை சார் ஆலய காணையில் சார் மீன்பிடித்துறை அமைச்சரே காணையில் அண்மைய தினம் ஒன்றில் வடமராட்சி பகுதியில் ஏழை மீனவர்கள் இருவர் கடற்தொழிலுக்கு சென்று காணாமல் போயிருப்பது தொடர்பான விடயம் தாங்கள் நன்றாக அறிந்தது ஒன்றாகும். அதன் அடிப்படையில் கடல் தொழில் அமைச்சர் என்ற விதத்திலும் ஜாழ்ப்பாணத்தின் ஒரு அமைச்சர் என்ற விதத்திலும் ஜாழ்ப்பாணம் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்ட தலைவர் என்ற விதத்திலும் தங்களிடம் சில கேள்விகளை கேட்க விரும்புகிறேன். பொறுப்பான பதில்களை கூறுவீர்கள் என்ற நம்பிக்கை எனக்கு இருக்கிறது. தயவு செய்து கம்பி கட்டுகின்ற கதைகளை சொல்ல வேண்டாம். முதலாவது கேள்வி, வடமராட்சி பருத்தி துறையில் காணாமல் ஆக்கப்பட்ட இரு மீனவர்களின் பெயர் என்ன? இரண்டாவது கேள்வி, இந்த இரு மீனவர்களும் காணாமல் ஆக்கப்பட்ட திகதி என்ன? மூன்றாவது கேள்வி, அன்றைய தினம் தங்களுக்கு இரு மீனவர்கள் தொடர்பாக தெரிவிக்கப்பட்டதா? நான்காவது கேள்வி, ஆமனில் இந்த இரு மீனவர்கள் தொடர்பாக அன்றைய தினம் முக்கியமாக காணாமல் ஆக்கப்பட்ட தினம் அன்று தாங்கள் எடுத்த நடவடிக்கை என்ன? அஞ்சாவது கேள்வி, காணாமல் ஆக்கப்பட்ட தினத்திற்கு அடுத்தடுத்த நாட்கள் இம்மீனவர்கள் தொடர்பாக கடற்படை ட்ரோன்கள் மூலம் பருத்தித்துறை கடற்பரப்பிலும் அதே நேரம் வடமராட்சி கடற்பரப்பிலும் தேடியதாக எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் இளங்குமரன் சொல்லியிருந்தவர் சார். ஜாழ்ப்பாணத்தினுடைய கடற்பரப்பு இலங்கையை விட 8 மடங்கு கண்டு. சோ தங்களுடைய பாராளுமன்ற உறுப்பினர் கௌரவ இளங்குமரன் அவர்கள் ஊடகம் ஒன்றை தெரிவித்திருந்தார். அவ்வாறாயின் கொழும்பிலிருந்து எப்போது அந்த ட்ரோன்கள் பறக்க விடப்பட்டு பருத்தி துறையை வந்தடைந்தது? அவ்வாறு 400 கிலோமீட்டர் பறக்கக்கூடிய ட்ரோன்கள் இலங்கை கடற்படையிடம் உண்டா? கௌரவ சபாநாயகர் அவர்களே, இஸ்ரேல இருந்து ஈரானுக்கு போறது கூட அவ்வளவு 400 கிலோமீட்டருக்கு ட்ரோன் இல்ல. கொழும்புல இருந்து என்ன வடமராட்சி கடற்படையில வடமராட்சியில வந்து கடற்படையும் நேவியும் ரெண்டும் சேர்ந்து எப்படி தேடினு கேட்க விரும்புறேன். ஆறாவது, இந்த தேடுதலில் இலங்கை கடற்படை வானூர்திகளும் கப்பல்களும் பயன்படுத்தப்பட்டதாக தாங்கள் கூறியிருக்கிறீர்கள். ஆனால் அவ்வாறான எந்த ஒரு தேடுதலும் பொறுப்பா தங்களால் மேற்கொள்ளப்படவில்லை என்பது மக்களின் குற்றச்சாட்டு. அவ்வாறு தேடப்பட்டிருந்தால் எத்தனை ஹெலிகாப்டர்கள் பயன்படுத்தப்பட்டன? எந்தெந்த நாட்களில் இவை சேவையில் தேடுதலுக்காக ஈடுபட்டிருந்தன? இது தொடர்பாக தாங்கள் எவ்வித கவனமும் இல்லாமல் வெறுமனே அரசியல் செய்வதாக பொதுமக்கள் கருதுகிறார்கள். இன்று வரை இது தொடர்பாக ஆக்கப்பூர்வமாக நீங்கள் எடுத்த முயற்சி என்ன? இனிமேல் இவ்வாறான காணாமல் போதல்கள் போன்றவற்றை தடுப்பதற்கு, இது கடைசி கேள்வி, தங்களுடைய அமைச்சு எடுக்கும் முயற்சி என்ன? ஐயா, எனக்கு 5 நிமிடம் இருக்கிறது, ஒரு நிமிடம் தாருங்கள். சும்மா கம்பி கட்டுற கதையெல்லாம் சொல்றாங்க சார். ட்ரோன் வந்தது கொழும்புல இருந்து பரதத்துறை முழுக்க தேடினாண்டு, அந்த ரெண்டு மீனவர்களும் இன்று வரைக்கும் கண்டுபிடிக்கப்படவில்லை. இன்றைக்கு அமைச்சர் கூட இல்ல, கேள்வி நேற்று அனுப்பினான், இன்றைக்கு அமைச்சர் கூட இல்ல. அப்ப யார் பதில் தாரது ஐயா?
ஓகே, ஹானரபிள் சீஃப் கவர்மெண்ட் விப்
கரியோஜகதானகத்துமணி எசதா கல்லில் ஆச்சிட்டோம்.
ஓகே, Ministerial statement by Minister of Public Security and Parliamentary Affairs, Honorable Anand Vijayapala.
Garu niyojya kathana nayakathumani, me dinawala samahara pirisithin vivida savadya saha asatya pracharayan rasiyak sidu karamin pavatinawa. Suresh Sale mahatma tanawata ganima urandawa ganima saha ඌට යම් යම් ආකාරයෙන් වද හිංසනයන් ලබා දුන්නාය කියන ව්‍යාජ සාවද්‍ය ප්‍රකාශ හරහා සමාජයේ නොමගැවීමේ උත්සාහයන් රාශියක් මේ වෙනකොට දියත් වෙලා තියෙනවා. මේ පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කරන්න අවශ්‍යයි කියලා මම හිතුවා. ඒ අනුව මේ සභාව දැනුවත් කිරීම තමයි ගරුකත් නියෝජ්‍ය කතානායකතුමා මේ අවස්ථාවේ මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන් ඔබතුමා දන්නවා සංචාරක හෝටල් හා කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් ඉස්ලාම් අන්තවාදීන් විසින් 2019/4/21 වන දින පාස්කු ඉරුදින සිදු කළ ස්වයං ඝාතක ප්‍රහාර මාලාව, එම ප්‍රහාර මාලාවට පූර්ව සිදුවීම් පසු සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් හෙළින වූ කරුණු හා ඊට සම්බන්ධිත කරුණු පිළිබඳව හා ඒ අනුව පාස්කු ප්‍රහාරය ඇතුළු එම අපරාධයන්ට වගකියුතු පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම්, පාර්ශ්වයන් පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා සමාජ හා සාමික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ජූඩ් වර්නන් සිල්වා පියතුමා විසින් 24/11 දින ඇතුළු ඉදිරිපත් කරන ලද පැමිණිලට අනුව විවර්ෂණ ගොනු 544 ඇලිරක් 20/24 CM යටතේ පැතිකඩ කීපයක් ඔස්සේ වැඩිදුර විමර්ශනය සිදු කරනු ආරම්භ කරනු ලැබුවා. ඉහත විමර්ශන ආරම්භ කර පවත්වාගෙන යාමේදී මතුවිය හැකි නෛතික ගැටලු සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම CR1 ඇලිරක් 316 20/24 යටතේ ගරු නීතිපතිතුමා වෙත කරුණු දක්වමින් නෛතික උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරා. විමර්ශනය සම්බන්ධයෙන් නඩු අංක B35882 ඇලිරක් 20/24 යටතේ ගරු කොටුව මෛත්‍රත් අධිකරණ වෙත කරුණු වාර්තා කර නඩු කටයුතු පවත්වාගෙන යනු ලබන අතර විමර්ශන සඳහා උපදෙස් දීමට අධිකරණයේ පෙනී සිට පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට නීති තුමා විසින් පත් කර ඇති නීති නිලධාරීන් වෙතින් අවස්ථානුකූලව නෛතිකව උපදෙස් ලබා ගනිමින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සැලේ යන අය 19/4/21 වෙනි දින පාස්කු ඉරුදින බෝම්බ මාලාව සිදු කිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් පහත සඳහන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තුවාන් සුරේෂ් සැලේ යන බුද්ධි හමුදා බුද්ධියන්සේ උසස් නිලධාරියා විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති 3කට පමණ පෙර අතුව මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිහිටි දේව මෙහෙයන් වලට සහභාගී වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කරලා තියෙනවා. සිද්ධියට සති 3කට පෙර අතුව තුවාන් සුරේෂ් සැලේ විසින් මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල සංවේදී තොරතුරු රැස් කිරීමට යොමු කළ මුස්ලිම් ජාතිකයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයාගේ ඡායාරූපය සාක්ෂිකරු විසින් අපරාධ වාර්තා කොට්ටාසේ ඉස්ලාම් අන්තවාදීන් බවට හඳුනාගත් අවශ්‍ය කරන සැක්කරුවන්ගේ ඡායාරූප අතර තිබී හඳුනා ගැනීම හා එම හඳුනාගත් පුද්ගලයා ISIS මතවාදියෙකු බවටත් එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදහන් වී ඇති බවටත් විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ සහරම් හසීම් ඇතුළු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට යුද හමුදා බුද්ධි අංශයේ විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරුකරුවෙකු විසින් දැනුවත් කර තිබීම හා එම බුද්ධි තොරතුරු සම්බන්ධව යුද හමුදා සන්නද්ධාස්සේ බුද්ධියංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට අවකාශය සැලසුණු බව හා පාස්කු ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ සිදුවක් බව එම බුද්ධි තොරතුරු කරු විසින් යුද හමුදා බුද්ධියංශයේ වෙත දැනුම් දීමෙන් පසු එම බුද්ධි තොරතුරු කරුව අනීතික ලෙස අත්අඩංගුවටගෙන රඳවාගෙන සිට පසු කාලීන මුදා හැරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වුණා. මුදා හැරීමෙන් පසු තුවාන් සුරේස් සැලේ යන අය එම බුද්ධි තොරතුරු කරු කොළඹ ගලධාරි හෝටලයට ගෙන්වාගෙන ඔහු හමු වී ඔහු සමග කරුණු සාකච්ඡා කර පසුව ඔහුගෙන් සමාව ආයද සිටි බවට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. විමර්ශනයට අදාළව පැමිණිට විෂයමූලික වූ මොහමඩ් මීලාර්, මොහමඩ් හන්සීර්ණෝත්, අසාත් මවුලානා යන අය විසින් බ්‍රිතාන්‍ය චැනල් පෝ නාලිකාවේ වැඩසටහනේදී හෙළිව කරන ලද කරුණු අනුව තුවාන් සුරේස් තැලේ යන අය විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම් සැලසුම් සාගතට සකස් කර බව තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් කරමින් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර, පුද්ගලයන් විශාල ප්‍රමාණයකට බරපතල තුවාල සිදු කර, අතිවිශාල දේපල හානියක් සිදු කරමින් මෙරට ආර්ථිකයට ඍජු බලපෑම් කරමින් මෙරට ජාතින් හා ආගම් අතර සහසම්බන්ධතාවයන් බිඳ දමමින් 19/4/21 වෙනි දින පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට සන්නන්ද හමුදා බුද්ධ්‍යාංශ ප්‍රධානීකුව හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීකුව ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේස් සැලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරය අතිශය සංවේදී හා ආන්දෝලනාත්මකට තුඩුදුන් කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත්, ඒ තුළින් තුවාන් සුරේස් සැලයන් සැකකරු 1979 අංක 48 ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 2U3A5A12 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජු හා වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙවූ පුද්ගලයන් කණ්ඩායම හෙළිදරව් පාර්ශ්ව හෙළිදරව්වීම වැළැක්වීම කටයුතු කර ඇති බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඉහත 90 විමර්ශන අනාවරණය කරන ලද කරුණු මත පදනම්ව ත්‍රස්තවාද වැළැක්වීමේ පනතේ 2U3A5A12 වගන්ති යටතේ වරද තේරුම් කරදී 26/25 වෙනි දින පැය 8ට මීගමුව පාර පෑලියගොඩ අංක 7/2B7 පටුමග ජම්බුගස්මුල්ල පාර නුගේගොඩ ලිපින ඇති ජාතික ඇඳුම්පත් අංක 68/15/30/916 X ධර්ණ තුවාන් සුරේස් සැලේ යන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුට පහතින් සඳහන් කර ඇති අවස්ථාවන් සල්සාදී විමර්ශන නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. මේ සැකකරුට මේ මම්මමයි කියන සියලු අවස්ථාවන්, මූලික ඔහුගේ අවශ්‍යතාවයන් සහ සියලු පහසුකම්, කියන්නේ මූලික සැකකරුවක හැටියට අත්අඩංගුවට ගත්තට පස්සේ, රැඳුම් භාරයට ගත්තට පස්සේ ලබා දෙන මූලික අවස්ථාවන් ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඒ කිසිවක් උල්ලංඝනය වෙලා නැහැ. නීතිඥවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමට හා නීති උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. සැකකරුව ඔහු පදිංචි නිවසට කැඳවාගෙන ගොස් බිරිඳ ඇතුළු පිරිස ඥාතීන්ට පෙන්වා අත්අඩංගුවට ගැනීමට හේතු කරුණු පැහැදිලි කරදී අත්අඩංගුවට පුද්ගලයෙකු වෙනුවෙන් නිකුත් කරනු ලබන රිසිට් පත සැකකරුගේ බිරිඳ වෙත ලබා දීමට විමර්ශන නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම හා රඳවාගෙන විමර්ශනය කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. අත්අඩංගුවට ගත්තට පස්සේ සැකකරු රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා 1979 අංක 48/ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ පැය 72ක රැඳුම් නියෝග ලබා ගැනීම, ඉන් අනතුරුව එම පනතේ 9/1 නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා රැඳුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරා. සැකකරු අත්අඩංගුවටගෙන රැඳුම් නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශනය කරනු ලබන බවට නඩු අංක B 35/882 ඇලිරක් 20/24 යටතේ ගරු
කොටුව මහත්තයාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම හා එම නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කර නඩුවේ කැඳවීම් දිනයන්වලදී රැඳුම් භාරයේ සිට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම රැඳුම් නියෝගයට අනුව සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශනය කරනු ලබන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාව වෙත ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කිරීම හා ඒ සම්බන්ධයෙන් සැකකරුගේ සමීප ඥාතීන් දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රැඳවුම් නියෝග මත රඳවා සිටින පහත රඳවා සිටින සුරේෂ් සැලේ මහතාට සැකකරුවන්ට අවශ්‍ය සැකකරුට අවශ්‍ය පහසුකම් අවස්ථාවන් සලසා දීමට කටයුතු කරලා තියෙනවා. එක සෑම බදාදා දිනයක දීම නීතිච්චවරයා හමු වී අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමට ඔහුට අවස්ථාව ලබා දීලා තියෙනවා. දෙක සෑම සිකුරාදා දිනයක දීම සැකකරුට බිරිඳ හා මව ඇතුළු සමීප ඥාතීන්ට දුරකථනයෙන් කතා කර අදහස් හුවමාර කර ගැනීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. තුන සෑම සෙනසුරාදා දිනයක දීම සැකකරුට සමීප ඥාතීන් හමුවීමට අවස්ථාව සලසා දීම හා නිවසින් රැගෙන එන ආහාර ඇඳුම් වෙනත් පාන වර්ග ෆිෂ් ඔයිල් වැනි දෑ ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 20:22 අංක 12 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ අංක 3 වගන්තියේ 9A1 වගන්ති මගින් කියවෙන සංශෝධිත ප්‍රධාන ප්‍රත්‍යක්ෂින් 9 වන වගන්ති 95 දිනයන්හි ගරු කොටුව මෛත්‍රාතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිරමැදිරියේදී තුවාන් සුරේෂ් සලේ යන සැකකරු නිරීක්ෂණය කිරීමට කටයුතු කරලා තියෙනවා. මෛත්‍රාතුමා CID එකට පැමිණ ඔහු නිරීක්ෂණය කිරීමට නිරීක්ෂණය කරලා ඒ අවශ්‍ය පියවර ආරම්භ තියෙනවා. ගරු මහේත්‍රාතුමා විසින් සැකකරු සිරමැදිරියේදී නිරීක්ෂණය කළ අවස්ථාවන් වලදී ඔහුට අමානුෂික ලෙස සැලකීමක් සම්බන්ධව හෝ වද හිංසා පැමිණීමක් සම්බන්ධව දැනුම් දීමක් සිදු කර නොමැති අතර දැන් බොහෝ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් මහේත්‍රාත්වරයා ගිහිල්ලා ඔහුගෙන් විමසීම් කරලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු කිසිදු එවැනි පැමිණිල්ලක් කරලා නැහැ. ඔවුන්ට එවැනි අමානුෂික ආකාරයෙන් සලකන භාවයක් ප්‍රකාශ කරලා නැහැ. දැනුම් දීමක් කර නොමැති අතර විමර්ශන නිධානයට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ගරු මහේත්‍රාතුමා වෙත හෝ වෙනත් බලධාරියෙකු වෙත ඉදිරිපත් කරලා නැහැ. 20:24 වෙනි දින 25:27 සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන්ගේ ඉල්ලීම අනුව 26:40 වෙනි දින ගරු අධිකරණයෙන් ලබා දුන් නියෝග ප්‍රකාරව 26:40:29 දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න මහතා වෙත අධිකරණ වෛද්‍ය පෝරම් අංක 50 20:26 යටතේ සැකකරු ඉදිරිපත් කරමින් සැකකරු මානසික වෛද්‍ය විශේෂඥකු මානසික වෛද්‍ය විශේෂඥවරයෙකු චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු පෝෂණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීම සඳහා ඉල්ලුම් කරලා තිබුණා. ඒ අනුව ගරු අධිකරණ නියෝග හා සබැදිව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න මහතාගේ නිර්දේශයන් මත පහත පරිදි සැකකරු විශේෂඥ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1:26:49 වෙනි දින කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජානක අකරවිත මහතා වෙත ඉදිරිපත් කර ඒ මහතා විසින් සැකකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුගේ ඉකිලි ප්‍රදේශයේ තිබූ කුෂ්ඨ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. ඒ අනුව එම ඖෂධ සැකකරු වෙත ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2:26:29 වෙනි දින කොළඹ ජාතික රෝහලේ විශේෂඥ පෝෂණ වේදී වෛද්‍ය HMNP හේරත් මහතා වෙත සැකකරු ඉදිරිපත් කර ඒ මහතා විසින් සැකකරු පරීක්ෂා කර අවශ්‍ය පෝෂණ අතිරේකයන් හා විටමින් වර්ග ලබා දීමක් සිදු කරලා තියෙනවා. මේ වන විට සැකකරු එම පෝෂණ අතිරේකය භාවිතා කරමින් පවතිනවා. තවද සැකකරුට අදාළව පරීක්ෂණ රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සිදු කළ යුතු බවට දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා සෞඛ්‍ය 272 පෝරමේ යටතේ නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ඉල්ලීමේ පෝරමේ ලබා දී ඇති අතර එම රසායනාගාර පරීක්ෂාවන් සිදු කර ගැනීම සඳහා අධ්‍යක්ෂක වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ඩැනිස්ටර් ද සිල්වා මාවත කොළඹට යන ලිපිනේ වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර එම නිදර්ශන පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීලා තියෙනවා. 20:26:49 වෙනි දින කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා වෙත සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. එහිදී සැකකරු MRI පරීක්ෂාව සිදු කිරීමට නියම කිරීම මත 26/5 දෙවැනි දින කොළඹ ජාතික රෝහලේදී අදාළ MRI පරීක්ෂණය සිදු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එකී MRI පරීක්ෂණේ වාර්තාවද සමග සැකකරු නැවත විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මාතා වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2026/5 දින ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය KR දයාවන්ත මහතා වෙත සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට අමතරව අත්අඩංගුවට ගන්න අවස්ථාව වන විට සැකකරු පෙළමින් සිටි කණේ ආබාධයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්න විට ඔහු කණේ ආබාධයකින් පෙළමින් සිටියා. ඒ ආබාධය සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාව වන විටද ඔහු සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාව විට ඔහු කෘතිමව සවිකර තිබූ දතක් ගැලවිලා තිබුණා. ඒ හේතුවෙන් දත් වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරලා ඒ දත සවිකර නිසි ආකාරයෙන් සවිකර දීමට අවශ්‍ය කටයුතු සලසලා දීලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එමෙන්ම මෙම විමර්ශනයට විෂයමූලික වූ පැමිණිල්ලේ සඳහන් කරුණු තහවුරු කර ගැනීම සඳහා මොහොමඩ් මීලාර් මොහොමඩ් හන්සීර් නොහත් අසාත් මවුලානා නැමැති සාක්ෂිකරුගේ ප්‍රකාශය සටහන් කර ගැනීම හා එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ අතිශය සංවේදී කරුණු හෙළිදරව් කර තිබීම විමර්ශනයේදී අනාවරණ වූ කරුණු මත පදනම්ව හිටපු ජනාධිපතිවරයෙකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුගේ විදේශ ගමන් සිටුවීම සඳහා 26/3 දින ගරු කොටුව මෛත්‍රත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබා ගැනීම සහ මෙම සැකකරු තවදුරටත් රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා අංක MOD ඇලඉරක් LEG PTA 21 ඇලඉරක් 26 දරණ රැඳවුම් නියෝගය 26/5/27 දින සිට දින 90කට දීර්ඝ කර ගැනීමට සිදු කටයුතු කළා. මේ විමර්ශනයන්ට අදාළව ගනු ලැබූ අවස්ථානුකූල නෛතික පියවරවන් වලින් පසුව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් සඳහා අවස්ථාව ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරවලින් පසුව තුවාන් සුරේස් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසුරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස විමර්ශනයට අගතිගාමි වන ලෙස විමර්ශනය ඉදිරියට පවත්වා ගැනීමට බාධා වන ලෙස කටයුතු කරමින් 26/5 දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීමට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අර සිද්ධියෙන් පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ට්‍රැවල් බෑන්ඩ් එකක් ගන්න කටයුතු කිරීම අවස්ථාවෙන් පස්සේ ඔහු අගතිගාමී ලෙස නැත විමර්ශනයට සහාය නොදක්වමින් ඊට බාධා පමුණුමින් ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඔහු එතැන් සිට ආහාර වර්ජනය කරමින් ඉන්නවා. ඒ ආකාරයෙන් සැකකරු විසින් ආහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කිරීමෙන් පසුව 26/6/6 දින සැකකරුගේ සමීප ඥාතීන් වන සහෝදරයා හා පුතා විසින් සැකකරුට රැගෙන එන ලද ආහාරද ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඉන් පසු දින සැකකරුගේ බිරිඳගේ ඉල්ලීම මත සැකකරුට බිරිඳ සැකකරුගේ සහෝදරයා සැකකරුගේ පුතා හමු වී අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහිදී සැකකරු විසින් ආහාර ගැනීම එහිදී ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සැකකරු මේ ආකාරයෙන් සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක දිනුක සෙනවිරත්න මහතා හා වෛද්‍ය සඳීර නුවන් යන වෛද්‍යවරුන් කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉන් පසුව සැකකරු තවදුරටත් ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයේ යෙදීම හේතුවෙන් 26/6/7 දින නැවතත් පොලිස් රෝහලේ වෛද්‍ය සේනාරත් මහතා කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. එහිදී සැකකරුගේ රුධිරයේ සීනි මට්ටම අඩු වී ඇති බවට වෛද්‍යවරයා තහවුරු කළ බැවින් පූර්ණ ආරක්ෂාවක් සහිතව 26/6/7 දින වහාම සැකකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු 14 වෙනි වාට්ටුවට යොමු කර වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු 26/6/8 වෙනි දින සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඒ අනුව සැකකරුට මනෝ වෛද්‍යවරුන් කායික වෛද්‍යවරුන් පෝෂණ වේදි වෛද්‍යවරුන් ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර උපදේශන ලබා දීම මේ වෙනට සිදු කරමින් පවතිනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේ සැලේ යන අය සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහායක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී භාරයට ගත් ඇපල් වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්අඩංගුවට ගත් දින සැකකරුගේ නිවස සෝදිසි කර භාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණය තා ලැප්ටොප් පරිගණකයට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ නියෝජ්‍ය කතානක්. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරතන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂි හරහා මේ මම කියපු කාරණාවට මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙරාතුව පූර්ව දැනුවත් භාවයෙන් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඒ අනුව මේ විමර්ශනයේ විධිමත් පරිදි ඉදිරියටත් කරගෙන යනවා. කිසිදු උපවාසයකට කිසිදු සත්‍යග්‍රහයකට අපි මේ විමර්ශන නතර කරන්න සූදානම් නැහැ. මේ රටේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 278 දෙනෙක් මිය ගියා. ඒ වගේම 500 ගානකට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා, ආබාධිත වුණා. මේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ සමාජයේ මේ ආන්දෝලන අතර සිදුවීම් පිළිබඳ බරපතල සැකයක් තිබුණා. ඒක ඉවත් කරලා ඇත්ත සැකකරුවන් නීතිය රැහැන්ට කොටු කරගන්න ඕනේ, නීති ඉදිරියට ගේන්න ඕනේ. ඒ හින්දා මේ විමර්ශනයේ සංකීර්ණභාවය, ආන්දෝලනාත්මක ස්වභාවය, සංවේදීභාවය හේතුවෙන් විමර්ශනයට අදාළ සියලු කරුණු හෙළිකිරීමට මේ අවස්ථාවෙත් මට හැකියාවක් නැහැ. මේ විමර්ශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යනවා. පවත්වාගෙන ගිහිල්ලා මේ පාස්කු ඉරිදෙන ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් පැමිණීම, අධිකරණ ඉදිරියට පැමිණීම අපි අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ දන්නවා මේ පහුගිය ආණ්ඩු කාලේ දුමිත සිල්වා මහත්මයා වැලිකඩ බන්ධනාගාරයට අරන් ගිහිල්ලා රෝහලේ බන්ධනාගාර රෝහලේ ඒසි වාට්ටු හදලා ඒසි කරලා රූපවාහිනි සවි කරලා සුඛෝභෝගී ඇඳන්ගෙන ඇවිල්ලා ඔහුට ඉන්න ඉඩ පහසුකම් සැලසුවා. ඒ වාගේ පහසුකම් සැලසන්න හැකියාවක් නැහැ සැකකරුවෙකුට, රැඳුම් භාරයේ ඉන්න කෙනෙකුට අවශ්‍ය මූලික පහසුකම් වෛද්‍ය ප්‍රතිකාර ඥාතින් හම සම්බන්ධ පැවැත්වීම, ඔහුගේ නීතිඥයන්ට බලන් හමුවීමට අවස්ථාව ලබා දීම, මානවික කොමිසම දැනුවත් කිරීම, ඊගාව මෛත්‍රත්වරයක් ඇඳවා නිරීක්ෂණය කිරීමට මේ සියලු අවස්ථාවන් ලබා දීලා තියෙනවා. මේ සමාජයේ නොමග යවනවා. විශේෂයෙන් මේ බංකොලොත්තු දේශපාලන පක්ෂ කොටුව දුම්රපල ස්ථානයේ උපවාස කරමින් උපවාසයේ දිහා බලාපුවම පේනවා උන් කලබල වෙලා තියෙන්නේ මොකටද කියලා. දැන් ඔබ නියෝජ්‍ය කතානායකතුමනි, අපිට පේනවා ඇති උන් කලබල වෙන්නේ මොන කාරණයක්ින්දද. ඒ හින්දා උන්ට මම අවධාරණය කරන්න කැමති පහුගිය කාලේ ආන්දෝලනාත්මක මරණ කීපයක් සිද්ධ වෙලා තියෙනවා. එකක් තමයි දිනේෂ් පාස්ටගේ මරණය. සියදිවි හානි කර ගැනීමක්ද නැද්ද කියලා මෙතෙක් ඒ පිළිබඳව තීන්දුවක් නැහැ. මේ ආන්දෝලනාත්මක මරණය. ඒ වගේම තවත් මරණයක් තියෙනවා, ටොරින්ටන් ප්‍රදේශයේ මාධ්‍යවේදී රජු ජයවීර මහතාගේ මරණය. මං හිතන්නේ මේ මරණත් මේ උපවාස කරන අයට සමහරට සිහිපත් වෙනවා ඇති. ඒ හින්දා මේවට බොහෝ විට කලබල වෙලා තියෙනවා. මේ කලබල වලට අපි යට වෙන්නේ නැහැ, මේ කලබල වලට අපි සැලෙන්නේ නැහැ. අපි මේ සියලු විමර්ශන පාස්කු ඉරිදා ප්‍රහාරය පමණක් නෙවෙයි, මේ රටේ මහජනයාගේ ධනෙ මංකොල්ල කාපුවා විතරක් නෙවෙයි, මේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය වුණා, මේ සියල්ල පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ඒ සියලු විමර්ශන අඛණ්ඩව සිද්ධ කරනවා. ඒ හින්දා මේ රටේ ජනතාව වරමක් දීලා තියෙනවා. මේ සියල්ල විමර්ශනය කළා ඔවුන් නීතිය රැහැන්ට ගේන්න කියලා. ඒ වෙනුවෙන් ජාතික ජනබලය ආණ්ඩු කටයුතු කරනවා කියන පොරොන්දු නැවතත් මේ සභාවට දෙමින් මාන්‍ය දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
Question of privilege, Honorable Mr. Lakmal Hemachandra, Attorney at Law, Member of Parliament.
Honorable Deputy Speaker, on the 5th of June 2026, Women's Parliamentarians Caucus convened a discussion on a high-profile child abuse case in Anuradhapura, which has recently caused a great amount of public debate and concern. The intention of the discussion was to directly engage the relevant state agencies about the developments in this case, especially to ensure the child victim receives adequate state support from all authorities. Consequently, Sri Lanka Police, Attorney General's Department, National Child Protection Authority, and Probation Department were called to the Parliament. During the discussion, it was revealed that the child is identified as a victim in three separate court proceedings against multiple suspects, which necessarily entailed all state agencies to fully cooperate and assist each other to prevent further trauma to the victim and guarantee protection for the victim. Considering there were multiple court proceedings and ongoing investigations, the Women Parliamentarians Caucus directed all officials attending the meeting to refrain from commenting about the content of the discussion to third parties. The victim being a child and the agencies present in the discussion being crucial institutions to protect her rights to privacy, safety and dignity, Women Parliamentarians Caucus advised the officials not to engage third parties on the content of the discussions, causing any prejudice to the child's rights to seek justice and jeopardize proceedings in the court or ongoing investigations. All parties were informed any breach of information regarding the discussion with caucus will result in Women's Parliamentarians Caucus invoking parliamentary privileges against such breach. The caucus is of the view that as members of the parliament, we have a higher duty of care towards the legal rights of the child, which should not be politicized for the gains of any individual, any political party, or even state officials. The caucus also noted that the details and facts about the ongoing investigations had already been exposed to outsiders, especially to the media. Portions of this information were either fabricated, distorted, or untruthful. On the 8th of June 2026, I received a telephone call from a journalist who identified himself as Sampath Dissanayake from BBC Sinhala Service, who inquired about the proceedings in the Parliament in relation to the Women Parliamentarians Caucus meeting on 5th of June 2026. I informed the said journalist that proceedings in the caucus were confidential and participants were advised not to disclose any information to outsiders. However, the said journalist confirmed that multiple parties who attended the meeting had discussed the proceedings with outsiders. He refused to identify a single informant. Furthermore, on 8th of June 2026, BBC Sinhala published an article containing untruthful reports about the proceedings in the Women Parliamentarians Caucus, portraying members of the caucus and the proceedings in the caucus in a negative manner. Despite the journalist being made aware that in the interest of the child, the proceedings are considered confidential, he or she has relied on unverified and malicious information undermining the proceedings in front of the caucus. The article is attached to Honorable Speaker's reference in the document I submitted, Deputy Speaker. The article reduces the proceedings in the Women's Parliamentarians Caucus to gossip and unreliable narrations, undermining the Women Parliamentarians Caucus and general political representation of women in the Parliament. However, what is more concerning is the blatant disregard for confidentiality state officials have displayed even when they were requested to refrain from engaging outsiders on proceedings in the Parliament about a case involving a child. All parties who are present in the caucus meeting on 5th June are crucial agencies handling cases involving children. Untruthful depiction of the Women's Caucus proceedings to the media and the public therefore constitutes not just a breach of parliamentary privileges, but irresponsible conduct in relation to a very high-profile child abuse incident, willfully sabotaging the protection of child's interest. In that context, I request the Honorable Deputy Speaker refers this matter to the Ethics and Privileges Committee. The article refer to the Ethics and Privileges Committee, the article published on BBC Sinhala on 8th of June 2026. As it is a breach of parliamentary privileges, as Section 5, 6 and 7 of Part A of the Schedule of the Parliamentary Powers and Privileges Act are breached by the above-mentioned article. Deputy Speaker, give me 2 minutes to clarify a few points that have been raised after I submitted this request. නියෝජක කතානායකතුමනි මේ 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 ආටිකල් එක සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සාකච්ඡාව මේ ආටිකල් එකේ තියෙන කරුණවල නිශ්චිත වශයෙන් අසත්‍ය කරුණු මොනවාද කියන එක මම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ වාර්තා කරන්නට කැමතියි. මෙහි සඳහන් වෙනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය පොලිසිය විමර්ශන පිළිබඳ විවේචන කරමින් කරුණ දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යමත් කර ඇති බවට මා විසින් ප්‍රකාශ කළා කියලා අසත්‍යයි. මසක් වැනි කෙටි කාලයක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරදක් නැති බව මා විසින් ප්‍රකාශ කර තිබෙනවා කියලා තියෙන එක අසත්‍යයි. කෙවිතක් අරගෙන පොලිසිය පසුපස යාමට සිදු බව ප්‍රකාශ කළේ කුමන පදනමක් මතද? ඒ ජාතික නම ආරක්ෂක අධිකාරියේ නීති බලගැන්වීමේ අධ්‍යක්ෂකවරියගෙන් ප්‍රශ්න කර ඇති ඇතැයි මා විසින් පවසා තිබෙන බවට සඳහන් වෙනවා. ඒ අසත්‍යයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිලමාධ්‍ය නිහඬ වී ඇති පසුබිමක YouTube කරුවන්ට ආයුධ සැපයමින් රජය සහ පොලිසිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ වැරදි මතයක් ජනගත කිරීමට වෙරදරා ඇති බවට මා විසින් ප්‍රකාශ කොට ඇති බවට ප්‍රකාශ වෙනවා. ඒ අසත්‍යයි. නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම අද උදේ මගේ අවධානයට ලක් වුණා 2026/6/10 ලෙසට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති ලේඛනයක්. ඒ ලේඛනයේ සඳහන් වෙනවා මේ පැවති රැස්වීමකදී මම කෙටියෙන් ප්‍රකාශ කරනවා. ජාතික ළමා අධිකාරක්ෂක අධිකාරියට ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනාත්මක අදහස් දක්වපු ලක්මාර හිමිසන්ද මන්ත්‍රීට ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පවසන අයට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රකාරව කටයුතු කරන බව අදාළ රැස්වීමේදී පැවසූ බව සිංහල වෙබ් අඩවියේ ප්‍රකාශ කරලා තිබෙනවා කියලා. ඔව්, ඒක සත්‍ය. ඒ රැස්වීමේදී අපි බොහෝම පැහැදිලිව ප්‍රකාශ කළා මේක ළමයෙක් සම්බන්ධ කාරණයක්. ඒ නිසාවෙන් මේක රහසිගතව සිදු කිරීමට අවශ්‍යයි. ඒ අනුව ඒක රහසභාවය ආරක්ෂා කිරීමට අවශ්‍යයි. මොකද අපි දන්නවා ළමයෙක් සම්බන්ධ කාරණා අධිකරණය තුළදී පොලිසිය තුළදී විමර්ශන කිරීමේදී රහසභාවය ආරක්ෂා කරනවා කියන එක.
Honorable member, let me, I think we stick to the paper because you have gone on to add some more.
Deputy Speaker, please give me one because this concerns my reputation and yes. These are matters raised outside of the parliament.
You have raised enough here.
I know. Just give me one more minute, Deputy Speaker.
Quite self-explanatory.
I know, Deputy Speaker. Just give me one more minute. Deputy Speaker. Please. I have not interrupted the proceedings of the parliament previously. This is a serious concern about a child's matter, Deputy Speaker. Please give me one more minute. And it definitely says mehema ema panthiveri adara rasimidi kriya karati andam pawa shishya sampanna samajayaka dosha darshan lakviyutu bawa pasubimaka madhyavedinuda toroturu laba dena piris parliament waraprasada committee hamiyuta kadimata yojana kara tibima daddy piligulen ukta hela deki utu tibe. Honorable Deputy Speaker, I want to clarify. Member Rasvime D, Rahasyabhavaya Arakshakaran Lissata, Niladarinte Prakashakale, Api Mangitan Eka Sansadevisin Prakashakale, ළමයෙක් සම්බන්ධ නඩු තුනක් පවතින අවස්ථාවක් නිසා එහිදී ඒකට අපිට මැදිහත් වීමට නම් අපි ඒ සම්බන්ධ කරුණු විමසීමේදී රහස්‍යභාවය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ විසින් සලකන නිසාවෙන්. එහෙම නැතිව අපි කිසිම අවස්ථාවක අපිට මඩ ගහලා තියෙනවා, අපිට අපහාස කරලා තියෙනවා, මාධ්‍යවල අපිට මඩ ගහනවා, අපිට අපහාස කරනවා, මේ කිසිම අවස්ථාවක අපි වරප්‍රසාද සම්බන්ධ ප්‍රශ්න මතු කරලා නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න අවශ්‍ය නියෝජ්‍ය කතානායකතුමනි, මෙහිදී දරුවෙක් සම්බන්ධ කාරණයකදී අපි හැමෝටම වගකීමක් තියෙනවා රහස්‍යභාවය ආරක්ෂා කිරීමට. රජයේ නිලධාරීන්ට විශේෂ වගකීමක් තියෙනවා රහස්‍යභාවය ආරක්ෂා කිරීමට. ඒ අනුව ඔවුන් කටයුතු කරන ඇතැයි කියන බලාපොරොත්තුෙන් තමයි අපි ඔවුන් එක්ක සාකච්ඡාව සිද්ධ කළේ. ඒක කඩවෙලා තියෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් ඉතා බරපතල කනගාටුවක් ප්‍රකාශ කරන්නට කැමැති. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි, කාලය ලබා
දුන්නා. Committee on Ethics and Privileges. Honorable member, what's your point of order? Yeah.
So my point of order, sir, we didn't disturb, I know, her concerns about whatever the remarks have been made. I would urge you to give the same concern to the opposition also, because when the opposition raises, you stop then. So the same courtesy must be to the government and the opposition also. Because you are a reasonable person, I am just telling this. If the speaker was there, I wouldn't have said this.
Honorable Sujivasera Singha, we have Archana Ramanathan with the second
same privilege
today.
Just because the Sabanayak is shouting and one-sided.
Honorable Archana Ramanathan, can we call him with his motion of privilege? Honorable Archana.
Sir, point of order. Sir, අපි මොනාරි ලියලා දුන්නා නම් ඒක කියවලා හා කියලා වෙන වචන කිව්වම කියනවා වාඩි වෙන්න කියලා මයික් ඔෆ් කරනවා. මෙතුමිය ඇවිල්ලා පය කාණ කතා කරන කොහමද? එයාගේ ඥාති ගැන කතා කරනවා, ඔක්කොම කතා කරනවා.
එහෙම දෙයක් ටයිම් එක රාමනාදන්, can you submit your privilege matter?
එහෙනම් අපිටත් දෙන්න වෙලාව.
It seems to raise an urgent
කියනවා
matter of privilege.
Thank you sir. Bismillahirrahmanirrahim. Urgent request to raise a question of privilege in Parliament. Dear Honorable Deputy Speaker, I respectfully seek your permission to raise an urgent question of privilege in Parliament today concerning my personal safety, the continued failure of the government to provide adequate security to a duly elected member of Parliament, and the discriminatory treatment meted out to me as a representative of the Tamil Minority Committee in Parliament. I draw your attention to the letter dated 5-6-2026, addressed to me by the Surgeon at Arms, Mr. Kusan Jeyaratne. The contents of this communication further reinforce my long-standing concern regarding my personal security and the protection of afforded to members of Parliament. On numerous occasions, both through written correspondence and through privilege motions raised in this House, I have informed Your Honour that my personal safety remains under serious threat. I have repeatedly emphasized that the Speaker bears the responsibility of ensuring the safety, security and protection of every member of Parliament without restriction, discrimination or unequal treatment. Unfortunately, this my repeated request and representation, the Ministry of Defence representing the present government has continuously failed and refused to provide even the minimum security protocol ordinarily afforded to a member of Parliament. Such failures has exposed me to significant personal risk while carrying out my parliamentary duties and public responsibilities. Subsequently, after repeated requests, the government decided to issue me a personal firearm for self-protection. I wish to place on record that I never desired to carry a firearm as part of my political activities. However, the government failure to provide adequate security arrangements compelled reliance on such a measure for personal protection. I further wish to draw the attention of Parliament to an incident that occurred on my private land, which has been subject of a long-standing dispute. This matter originated during the tenure of the previous government and involved former Minister Mr. Douglas Devananda, against whom I had raised concerns regarding attempts to interfere with my ownership and possession of the said land. I have already made a complaint and provided statement before the Magistrate Court of Mallakam relation to this matter in 2023. Several months ago, while acting pursuant to permission granted by the learned magistrate to enter the land for cleaning and maintenance purposes, I was confronted by individuals affiliated with the former minister's political party. During this confrontation, stones were thrown at me, creating an immediate threat to my personal safety and my secretary. In response to that threat, I removed the firearm issued for my personal protection from my waist. However, I categorically state that I did not discharge the firearm and not a single shot was fired by me. Following the circulation of media footage relating to the incident, the Ilavale police instituted legal proceeding against me. Despite the fact that I never used the firearm and merely possessed it for personal protection, the matter is presently before the courts and the firearm remains in the custody of the Magistrate Court of Mallakam. I reiterate that I have never wished to engage in politics while carrying a firearm. The unfortunate circumstances arose solely because of the government failed to provide appropriate security protocol and protection due to a sitting member of parliament. Furthermore, I wish to place before parliament that prior to the above incident, I had already filed proceeding before the Magistrate Court Mallakam concerning death threats directed against me by certain members of the Ilangai Tamilarasu Katchi and certain Pradesha Sabha members. In those proceedings, three separate voice recordings were produced and preliminary investigation indicated that the voices matched those of the individual responsible for making the threats. These incidents demonstrate the threats to my life and safety are real, serious and directly connected to my political activities. In light of these circumstances, I respectfully submit that the continued failure to provide adequate security to a member of parliament constitutes a serious breach of parliamentary privilege and interferes with my ability to discharge my constitutional duties freely and without fear. Accordingly, I seek leave to raise a question of privilege against His Excellency Anurag Kumar Dasanayake, Minister of Defence, the Deputy Minister of Defence, Mr. Priyanda Vijay Surya, Inspector General of Police, for their failure to ensure the provision of adequate security and protection to a duly elected Member of Parliament, despite repeated warning, representations, complaints and document threats to my life and safety. I respectfully request Your Honour to permit this matter to take up as an urgent question of privilege in Parliament today in order to safeguard the right, privileges, security and independence of members of Parliament and to ensure that a member is subject to discrimination, intimidation or danger while carrying a parliamentary function. Honourable Deputy Speaker, let me speak one second. Karuna Karla, මේ ප්‍රිවිලේජ් එක මම ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. මට කිව්වා මේක කපාගෙන කොටාගෙන පොඩි කර කර එන්න කියලා, වෙලාව වැඩි කියලා. හැබැයි ලක්මාලි මන්ත්‍රීතුමිය කතා කරා විනාඩි 9ක්. සාධාරණ අයද ඩිපියුටි ස්පීකර්, ආ ප්‍රිවිලේජ් එකක් ලියලා දුන්නාම ඒක මේ ලෙටර්ස් වැඩි කියලා අඩු කර කර එන්න කියනවා. මෙතුමිය ඇවිල්ලා මේ පත්‍ර කියවනවා පාර්ලිමේන්තුවේ. What is where it goes honorable, what did you call me
Ramrajan, your matter of privilege will be submitted before the Committee on Ethics and Privileges. Honorable Ravi Kondanayake, what's your point
Speaker,
of order?
My reference is only as a member of parliament. Has he been constrained because the privileges has no limit at all in asking a question? Has it been that he has been told to constrain it? Is that right or wrong? You can't have the sauce for the goose, sauce for the gander. You can't be having government having 3-4 pages and he being told to do so. So I being a member,
I feel on behalf of my colleague, I'm asking Secretary General's office. No? Was he asked to prune it? We will look into that matter, Honourable Member.
Please, and ensure that
I have no idea.
Ensure that he recorded in Parliament here.
I have only one that was submitted here, but the Honourable Member read out.
Record එකට තියන්න ඕනේ මේ පාර්ලිමේන්ට් එකේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලින් දීලා තියෙන වෙලාවට වඩා විශේෂයෙන්ම උදේවරුව තුල දවස්වරුවේ කතාවල් දෙවි නෙමෙයි උදේවරුව තුලදී ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට පිටින් හෝ ඇතුලේ පවා වැඩිම වෙලාව ගන්නේ මම ඔබතුමාට කලින් දවසකත් කියලා තිබෙනවා ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියලා කතානායක කාර්යාලයෙන් තීරණය කරන්න ඕනේ. ඒ නිසා ඒකත් ඔබතුමා මාක් කරගන්න.
Motions to commencement of public business. Item number 1, Leader of the House of Parliament.
ගරු කතානායකතුමනි, න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 සහ 2 දරන විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථානීයක 27 විධි විධාන ඉදහස් සිටය යෝජනා කර.
House agrees.
Aye.
Motion at the commencement of public business, item number 2.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2026 ජනවාරි මාස 6 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථානනියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2026 සැප්තැම්බර් 17 දිනක්වා දීර්ඝ කාලයකට යෝජනා කරයි.
House agrees.
Aye.
Yes, Honorable Ravikona, once again, what's your motion? What's your...
Agamethi negin ahapu prasneta kiwwe bohoma onakamin me prasne visidanna soodanam. Te enisa mata mama karaka sabhave mantrivruth samaga saakatcha karanawata kiyala tiyenawa aandu pakshe dithama tikmanin geniyanda hadala tiyenawa egalun purna sahayoga deela ekat ada heta wenakota awasan wenawa kiyala. Iti me sambandhen kisima awashyathawayak naha deergha karanna. ඉතින් ඒ නිසා මේක පුළුවන් අද දුන්න උත්තරේ මේක තියෙන්නේ
ඕකේ that answer was already given that was given by the honorable prime minister
මට වැඩි ඕන නැහැ
here
යුද්ධ වෙන්න පුළුවන් පක්ෂ වෙන්න පුළුවන් එච්චරයි
honorable chief opposition with
කතානායකතුමනි පළාත් සභා ඡන්ද විමසීම කුමන ආකාරයට පැවැත්විය යුතුද කියලා සොයා බලා වාර්තා කරන්න තමයි මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මීට මාස කීපයකට ඉස්සෙල්ලා පත් කරේ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට අර කලින් කිව්වා වගේ සැබෑ ඌමනාවක් තියෙනවා නම් කල්මැරීමේ අවශ්‍යතාවයක් නැත්නම් විරුද්ධ පක්ෂය මේ කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරු සූදානම් ඉතා කඩිනමින් තමන්ගේ නිර්දේශ ලබා දීලා රජයට සහාය දෙන්න මේ මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සඳහා.
ඒ
නිසා අපි කියනවා සැප්තැම්බර් 17 දක්වා මේකට කල් දීම සුදුසු නෑ කියලා.
Honorable, it's noted. Honorable.
සභානායකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ කාරක සභාවේ කාර්යභාරය. මේ කාරක සභාවේ කාර්යභාරය තමයි පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රම යටතේ පැවැත්වි දන්න කියලා සොයා බලන්න තමයි මෙතන මෝෂන් එක අනුමත වෙලා තිබෙන්නේ. ඒ කාරක සභාවේ සභාපතිවරයෙක් සහ සාමාජිකත්වයක් තියෙනවා. එතකොට එතකොට මේක අනුමත එතකොට මේ එතකොට මේකට අනුව ගත්තට පස්සේ ඒ වාර්තාවේ ඒ සභාපතිතුමා ඒ කමිටුව මේ පාර්ලිමේන්තුවට කථානායකතුමා මගින් දන්වන්න ඕනේ එතුමලගේ වාර්තාවේ කටයුතු අවසානයි ඒ අනුව කටයුතු කරන්න කියලා. නැතුව එක එක මන්ත්‍රීතුමා නැගිටලා කියන විදිහට කාරක සභාව කරන්න බෑ. අනික කාරක සභාව ගරු කථානායකතුමාගේ ඔබතුමා ඉස්සාරණිය ගනුව බැලුවොත් ඒ කථානායකතුමාගේ අධීක්ෂණයේ ආධිපත්‍යය සහිතව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා නිසි පරිදි පාර්ලිමේන්තුවට ඒ කාරක සභාව වාර්තා කරාට පස්සේ ඊට අනුව කටයුතු කරන්න මම හිතන ආණ්ඩුව පවණන්නේ ඉලෙක්ෂන් කමිෂන් එකක් තිබේ. එහෙම කටයුතු කරා. ඒ වගේම උදේ අගමැතිතුමිය පැහැදිලි කළා අපි ඡන්ද 50ක් හදන්න බෑ නිකන් මේ පත්තර ගහනවා වගේ. එතකොට වෙන්නේ සංශෝධන 25 50 ගේන්න වෙන්නේ. ඒ නිසා තමයි දැන් අපි දැන් ඡන්ද තියපුමු නැති නිසා ප්‍රාදේශ සභාවක් මැතිවරණ ක්‍රියාවලිය බලහත්කාරයෙන් කල් දාපු නිසා පළාත් පාලන ක්‍රියාවලිය නැතිම කරන්නම බැරි තත්ත්වේ නිසා තමයි අපි 2024 ආපු ගමම් ඡන්දකට ගියේ ඒත් පනත හදලා. හැබැයි අපි දන්නවා දැන් ඒක ඒ වෙලාවෙත් විවිධ සාකච්ඡා තිබුණා මන්ත්‍රීවරු ප්‍රමාණය වැඩි කියලා. හැබැයි ඒ වෙලාව අපි මන්ත්‍රීවරු ප්‍රමාණය හදලා අපිට යන්න තිබුණා. අපි දන්නවා මන්ත්‍රීවරු 9000ක් අතර වැඩි කියලා. එහුණා නම් මොකද වෙන්නේ? එහෙනම් තව කල් යනවා. හැබැයි ඇත්ත ප්‍රශ්නයක් තිබෙනවා ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරු ප්‍රමාණය ඇතිද මතිද කියලා. ඒ නිසා පළාත් සභා ඡන්දය අපේ ඒමට පෙර අවුරුදු 8ක් තිස්සේ ප්‍රමාද වෙමින් තියෙන දෙයක්. හිතාමතා ආණ්ඩු පක්ෂවලින්ම ප්‍රමාද කරපු දෙයක්. ඉතින් ඒක නිසා තමයි තේරීම් කාරක සභාවක් ඕල් සියලු පක්ෂවලින් දාලා කරගෙන යන්නේ. ඒ තේරීම් කාරක සභාවේ වාර්තාව නිසි පරිදි කථානායකතුමාට ඉදිරිපත් වුණාට පස්සේ මෙතන සම්මත කරලා ඒක ඉලෙක්ෂන් කමිෂන් එක මගින් පවත්වනවා. ඒක තමයි අපිට කියන්න තියෙන. ඒ නිසා අර මේ يعني වැරදි විග්‍රහ කිරීම වැරදි.
Honorable Archana Ramanathan, what brings you to your feet?
I draw your attention to standing
What's
order number 82.
Yeah.
I don't want to read it again completely, but 82, 2B and 83 as well and 91H. So I don't want to read that. When somebody speaks, the speaker says, for the Mr. Sujiva Seranayake, oyata mola naha kiyala. That's an improper
Honorable,
word in the parliament.
And,
if he can't withdraw the words, can you withdraw it?
I think the honorable member himself erased that issue.
No. He has not erased it. Sir, can you remove that word?
He's not here.
He didn't do that. You are supposed to remove that word from the concert, sir.
That's when the speaker was there. I think he has already instructed that. Motions, public business for the day, item numbers 1 and 2. You said that.
Yeah.